Honorable Vadivel Suresh, you have 8 minutes.
Okay, thank you, Chairman. விசேடமாக சபை தலைமை தாங்கி நடத்தி கொண்டிருக்கின்ற சபை தலைவர் அவர்களே, விசாரணை ஆணைக்குழுக்கள் திருத்த சட்ட மூலம் சம்பந்தமாக சட்டமூலத்தின் குழுநிலையில் பிரேரிக்கப்பட உள்ள திருத்தங்கள் சம்பந்தமாக நாம் முழுமையாக பார்க்கும்போது நிறைய விடயங்கள் இதிலே வரவேற்கத்தக்கதாக இருக்கின்றது. இந்த காலத்திற்கு ஏற்ற வகையிலே கௌரவத்துக்குரிய இதற்கு பொறுப்பான அமைச்சர் திருமதி தலதா அத்துக்கோரல் அவர்கள் கொண்டிருக்கின்ற இந்த கட்டளை மூலம், அதேபோன்று இதில் இருக்கின்ற இந்த பிரயோகிக்கப்பட உள்ள திருத்தங்கள் அனைத்துமே இன்றைய காலத்திற்கு முக்கியமாக அத்தியாவசியமானவையாக நான் பார்க்கின்றேன். ஆகவே நிச்சயமாக இதனை முழுமையாக மலையக மக்கள் சார்பாக முழுமனதோடு இந்த திருத்த சட்டத்திற்கு ஆதரவை தெரிவித்துக் கொள்வதோடு, அமைச்சர் அவர்கள் இந்த அமைச்சு பொறுப்பை பொறுப்பேற்றவுடன் பாரிய மாற்றங்கள், சட்டத்திலே பாரிய திருத்தங்கள்லாம் கொணர்ந்து பொதுமக்களுடைய பாதுகாப்பு மற்றும் குற்றம் இழைத்தவர்களை குறுக்கு தண்டனை வழங்குவது சம்பந்தமாக விசேட சில அதிரடி நடவடிக்கைகளை மேற்கொண்டு வருவதை நான் வரவேற்கின்றேன். எது எவ்வாறாக இருப்பினும் கூட மலையக சமூகத்தை பொறுத்தவரையிலே மலையக மக்கள் மலைய மக்களோட பிரதி என்ற வகையிலே சிறு சிறு குற்றங்களுக்கெல்லாம் தண்டிக்கப்படும் போது சிறு குற்றங்களுக்கெல்லாம் மலையக மக்களுக்கு பலதரப்பட்ட தண்டனைகள் வழங்கப்பட்டிருக்கின்ற சந்தர்ப்பத்திலே மலையகத்தை சார்ந்த அரசியல் கைதிகளும் கூட இன்னும் சிலர் இருந்து கொண்டிருக்கின்ற சந்தர்ப்பத்திலே பாரிய குற்றங்கள் விளைத்த சிலர் தப்புவதை தவிர்க்கும் முகமாக இவ்வாறு சட்டமூலங்கள் கொணர்ந்து அந்த சட்டமூலங்கள் மூலமாக இந்த நிறைவேற்றி அதன் மூலமாக உண்மையிலேயே குற்றம் இழைத்தவர்கள் தண்டிக்கப்பட வேண்டியவர்கள். குற்றம் இழைத்தவர்கள் தண்டிக்கப்பட வேண்டும் என்ற பட்சத்திலே குற்றம் இழைக்காதவர்கள் எவரும் தண்டிக்கக்கூடாது என்பதிலும் நாங்கள் தெளிவாக இருக்கின்றோம். ஆகவே விசேஷமாக நான் கூற விரும்புகின்றேன், கடந்த கால பகுதியிலே யாராக இருந்தாலும் எவராக இருந்தாலும் எந்த மக்கள் பிரதிநிதியாக இருந்தாலும் இந்த நாட்டு மக்களுடைய பொதுமக்களுடைய சொத்துக்களை சூறையாடுவதோ பொதுமக்களுடைய நிதியை சூறையாடுவதோ அரசாங்க சொத்துக்களை சூறையாடுவதோ அரசாங்கத்தினுடைய எந்த ஒரு வரப்பிரசாதத்தையும் தவறாக பிரயோகிப்பதையோ நாம் ஏற்றுக்கொள்ள முடியாது. விசேடமாக உழைத்து இந்த நாட்டினுடைய பொருளாதாரத்தை முதுகெலும்பாக செயற்பட்டுக் கொண்டிருக்கின்ற மலையக மக்கள் தங்களுடைய வேர்வை சிந்தி வாழ்ந்து கொண்டிருக்கின்ற மலைய மக்களுடைய பிரதி என்ற வகையிலே சுகபோக வாழ்க்கைக்கும் கடந்த காலங்களிலே இந்த நாட்டினுடைய பொதுமக்களுடைய சொத்துக்கள் எல்லாம் சூறையாடி ஒரு சிலர் மாத்திரம் மகாராஜாக்கள் போல் வாழ்ந்ததை நாங்கள் அனுமதிக்க முடியாது. ஆகவே இந்த சட்டத்திட்டத்தின் மூலமாக மிகவும் மிகவும் தெளிவாகவும் அதேபோன்று ஆணித்தரமான சில முடிவுகளை பக்க சார்பின்றி தெளிவாக எடுத்துக் கொண்டிருக்கின்ற இதுக்கு பொறுப்புரிய அமைச்சர் இந்த சட்டமூலத்தின் மூலமாக இந்த நாட்டு மக்களுக்கு நியாயத்தை பெற்றுக் கொடுக்க இருப்பதையிட்டு நாங்கள் வாழ்த்துகின்றோம், வரவேற்கின்றோம். இந்த நாட்டினுடைய சட்டம் இந்த நாட்டினுடைய நீதிமன்றத்திற்கு நாங்கள் தடை கொடுக்கின்றோம். நாட்டிலே சரியான நீதிமன்ற தீர்ப்பு இல்லாவிட்டால் சரியான தலைமைத்துவம் இல்லாவிட்டால் அல்லது இந்த பாராளுமன்றத்திலே சரியான தலைமைத்துவம் இல்லாவிட்டால் இந்த பாராளுமன்றத்திலே இன்று நாங்கள் பேசுவதற்கு இருப்போமோ இருந்திருப்போமோ என்று தெரியாது. புதிய பாராளுமன்றம் உருவாக்கப்பட்டிருக்கும், ஒரு புதிய தேர்தல், பல மில்லியன் ரூபாய் செலவிலே செலவழித்து பல தேர்தல்கள், பல உயிர்கள் காவு கொண்டு பல பொதுமக்களுடைய சொத்துக்களால் சூறையாடப்பட்டு ஒரு தேர்தல் நடந்திருக்கும். ஆனால் இந்த நாட்டில் இருக்கின்ற நீதிமன்றம் நியாயமானதாக சட்டத்திற்கு முழுமையாக மதிப்பளித்து சரியான தீர்ப்பை அந்த நீதிமன்றம் வழங்கியதன் காரணத்தினால் தொடர்ந்து இந்த பாராளுமன்றமும் இந்த மக்கள் பிரதிநிதிகளும் தங்கள் சேவையை ஆற்றிக் கொண்டிருக்கின்றார்கள். சட்டமூலத்திலே இவ்வாறு பிரேரிக்கப்பட உள்ள திருத்தங்களும் கொண்டு வந்து கொண்டிருக்கிறது. இதன் காரணத்தினால் உண்மையாக தண்டனை செய்தவர்கள் உண்மையாக குற்றம் செய்தவர்கள் தண்டிக்கப்படக்கூடிய ஒரு வாய்ப்பு இதிலே இருக்கின்றது. இது நல்ல ஒரு உதாரணம், இந்த நாட்டினுடைய சுபிட்சத்திற்கு நல்ல ஒரு உதாரணம், இந்த நாட்டினுடைய முன்னேற்றத்திற்கு நல்ல உதாரணம். ஆகவே நிச்சயமாக இந்த கௌரவ அமைச்சர் செயற்படுத்திக் கொண்டிருக்கின்ற வேலை திட்டங்களை இன்னும் கூட விரைவாக செயற்படுத்தி இந்த நாட்டு மக்களுக்கு நியாயத்தை அவர்கள் பெற்றுக் கொடுக்க வேண்டும் என்பதை தெளிவாக இருக்கின்றோம். எங்களுக்கு கடந்த காலங்களில் இந்த நாட்டிலே நடந்த ஜனநாயக மீறல்களுக்கு ஐக்கிய தேசிய கட்சியுடைய தலைவரும் கௌரவ பிரதமர் ரணில் விக்ரமசிங்கே அவர்கள் கொடுத்த தலைமைத்துவத்தை நாம் மறந்துவிட முடியாது. முழு உலகமே வியப்பாக பார்த்துக் கொண்டிருக்கின்றது கௌரவ ரணில் விக்ரமசிங்கே பிரதம மந்திரி அவர்கள் இந்த நாட்டு மக்களுக்கும் இந்த நாட்டுக்கும் கொடுத்த தலைமைத்துவம். அந்த பிரச்சனை காலகட்டத்திலே இந்த நாட்டினுடைய மக்களுடைய முழுமையாக அந்த அவர்களுடைய ஜனநாயகத்தை காப்பாற்றிய தலைவர் என்ற அடிப்படையிலே அந்த 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 ஜனநாயகத்துக்கு தலைமைத்துவம் வழங்கி இந்த மக்களுடைய நியாயமான ஒரு முறையிலே அனைவரையும் இட்டு சென்று அனைத்து மக்களையும் பாதுகாத்து ஒரு நல்ல ஒரு தலைமைத்துவம் வழங்கியிருந்தார். அதே போன்று இந்த பாராளுமன்றத்திலே இந்த பாராளுமன்ற சபாநாயகர் அவர்கள் எங்களுடைய கரு ஜாய்சூரி அவர்கள் கொடுத்த தலைமைத்துவம் இவை எல்லாத்தையும் காட்டி இன்று பாடசாலை மாணவர்கள் தொடக்கம் சாதாரண தோட்ட தொழிலாளி வரை இந்த இலங்கை நாட்டுடைய சட்டத்தை கௌரவிக்கின்றார்கள், பாராட்டிக் கொண்டிருக்கின்றார்கள். ஆக இவ்வாறெல்லாம் நடந்து கொண்டிருக்கும் போது இந்த சட்டத்தை மேலும் வலுப்படுத்துவதற்கு இந்த திருத்தங்கள் இன்றி அமையாததாக இருக்கின்றது. ஆகவே தொடர்ந்து கௌரவ அமைச்சர் அவர்கள் இந்த சேவையை முழுமையாக இந்த நாட்டு மக்களுக்கு வழங்குவதற்கு அவர்களுக்கு முழுமையாக இறைவனுடைய ஆசீர்வாதமும் மக்களுடைய ஆசீர்வாதமும் முழுமையாக கிடைக்கும். இந்த கட்சியுடைய தலைவர் அவர்கள் கொடுத்துக் கொண்டிருக்கின்ற இந்த தலைமைத்துவத்தின் கீழ் இவ்வான ஒரு பெண்மணி, முதல் பெண்மணி இந்த இந்த அமைச்சுக்கு இலங்கை ஜனநாயக சோசியலிஸ்ட் குடியரசு நாட்டிலே சரித்திரத்தை முதற்கடவையாக ஒரு பெண்மணி இந்த அமைச்சுக்கு தலைமைத்துவம் வழங்கி இந்த இலங்கை நாட்டு பெண்களை மட்டுமல்ல சர்வதேச பெண்களுக்குமே ஒரு கௌரவத்தை ஏற்படுத்திக் கொண்டிருக்கின்றார். அந்த கட்சியை சார்ந்தவர் என்ற வகையிலே மலையகத்தை சேர்ந்தவர்களை நான்
பெருமைப்படுகின்றேன்,
அவரை வாழ்த்துகின்றேன். அதே போன்று தொடர்ந்து இந்த சட்டத்தின் மூலமாக இந்த நாட்டு மக்களுக்கு எந்த விதமான அநீதியும் ஏற்படாத வகையிலே இந்த நாட்டு மக்களுடைய உரிமைகளையும் அவருடைய ஜனநாயகத்தையும் பாதுகாத்து சரியான முறையிலே தொடர்ந்து இந்த அமைச்சிலே அவர் செயற்பட்டு எங்கள் அவருடைய சகோதரர் காலத்திலே இந்த நாட்டு மக்களுக்கு அவர்கள் செய்த சேவைகள் எங்களுக்கு லாபம் இருக்கின்றது. தொடர்ந்து அதே போன்று அதையும் பின்தொடர்ந்து இன்றைக்கு அதற்கு ஒருபடி மேலாக இந்த அமைச்சர் அவர்கள் அவர் சேவை செய்து கொண்டிருப்பதை நாம் பாராட்டுகின்றோம், மலைய மக்கள் மூலமாக வாழ்த்துகின்றோம். அதே போன்று பெருந்தோட்ட தொழிலாளர் சம்பளங்கள் சம்பந்தமாக தோட்ட முதலாளிமார் சம்மேளனம் சரியான முறையிலே எங்களுடைய மக்களுக்கு சம்பள உயர்வு வழங்குவதற்கு சில பின்னடைவுகளை ஏற்படுத்திக் கொண்டிருப்பதையும் நான் எதிர்காலத்திலே சட்டத்தின் முன் கொண்டு வர முடியுமோ என்ற ஒரு ஒரு எதிர்பார்ப்பில் இருக்கின்றோம். ஆகவே தொடர்ந்து பெருந்தோட்ட தொழிலாளர்கள் இந்த முதலாளிமார் சம்மேளனத்தால் வஞ்சிக்கப்படுவதை நாம் ஏற்றுக்கொண்டிருக்க முடியாது. தொடர்ந்து அவர்கள் இப்படி நிறுத்தினால் இந்த மனித உரிமை ஆணைக்குழு மூலமாகவும் அதே போன்று அரசாங்கத்தினுடைய முழுமையான ஆதரவோடு சட்டம் மூலமாக சில தீர்வுகளை காணுவதற்கும் நாம் எதிர்பார்க்கின்றோம் என்பதை தெரிவித்து வாய்ப்பளித்ததற்கு நன்றி கூறி விடைபெறுகின்றேன். நன்றி, வணக்கம்.
ඊළඟට විජිත වේරුගොඩ ගරු මන්ත්‍රීතුමා විනාඩි 10ක් කාලයක් තියෙනවා.
ගරු මුලාසනාරුවඩ මන්ත්‍රීතුමනි, ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවලට ලබලා දුන්න තොරතුරු පදනම් කරගෙන අල්ලස් කොමිෂන් ශක්තිමත් කිරීමට ගෙනෙන යෝජනාවක් විදිහට බොහොම වැදගත් යෝජනාවක්. විශේෂයෙන් අපි දකිනවා මේ රටේ 1948 නිදහස ලබාගත්තට පස්සේ මේ වෙනකොට අද රට ආසියාවේ සංවර්ධිත රටවල් අතර ප්‍රමුඛ ස්ථානයක තියෙන ඕන රටක්. හැබැයි අද මේ රටේ වර්තමාන සමාජ ආර්ථික ස්වභාවය දිහා බැලුවම අපිට සතුටු වෙන්න පුළුවන් කමක් නැහැ. එක පැත්තකින් ආර්ථිකයේ දුර්වලලා, එක පැත්තකින් සමාජ විනය පිරිහිලා, සදාචාරය, සංස්කෘතිය මේ සියල්ල කඩා වැටිලා මේ රටේ පුරවැසියෝ විදිහට අපිට සතුටු වෙන්න පුළුවන් කමක් නැහැ. ඉතින් මේ සඳහා අල්ලස, දූෂණය, මද්‍රව්‍ය භාවිතය, හොරකම අද මේ රටේ විමධ්‍යගත වෙලා කියලා තමයි අපිට හිතෙන්නේ. අද අධිකරණ අමාත්‍යතුමිය ලොකු උත්සාහයක් දරනවා මයිතන්නේ මේ වැඩ පිළිවෙල වෙනස් කල්ලා මෙරට ඉස්සරහට කිය. අතිකරු ජනාධිපතිතුමත් උත්සාහයක් දරනවා. අපි මන්ත්‍රීවරු විදියට මේ සියලු දෙනාම උත්සාහ කරන්නේ මේ රටට ආදර්ශයක් දීලා මේ රට නැවත ගොඩගන්න. එක පැත්තකින් ආර්ථිකය ගොඩගන්නට ඕන. එක පැත්තකින් සමාජ තත්ත්වය ගොඩනගන්නට ඕන. විනය මේ සියල්ල ගොඩනගා ගත්තොත් තමයි මේ රට දියුණු කරන්න පුළුවන්. නැත්තම් මේ රට බාරගන්න ඉන්න අනාගත පරපුරට කොයි වගේ රටක් මතුයම් දෙන එක ඉතිරි වෙයිද කියන එක අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා පාර්ලිමේන්තුව නියෝජනය කරන 225ක් ඉන්නවා. මේ 225 ගැන තමයි බොහෝ අය කතා කරන්නේ. සමහර අය කියනවා මේ 225ත් එක්කම පාර්ලිමේන්තුව ගිලා බහින්න ඕනි කියලා. ඒතර අපිට හිතනවා අපිත් මේ පාර්ලිමේන්තුවේ සමාජිකයෙක් නේ, මන්ත්‍රීවරයෙක් නේ, අපිටත් මේ දේ සිද්ධ වෙන්න ඕනි කියලා. ඒ සමහර අය මේ පාර්ලිමේන්තුව දිහා දකින තත්ත්වය. දැන් විශේෂයෙන් අධිකරණ අමාත්‍යතුමිය මම හිතන්නේ නීතිඥවරියක්. ඉතින් එතුමියටත් පහුගිය කාලේ චෝදනාවක් එල්ල වුණා. මොකද අර ටොප් 10 කියලා අර කවුරුත් කතා කරන ඒ අල්ලස් දූෂණ සම්බන්ධව පැමිණිලක් කළා අල්ලස් දූෂණ විමර්ශන කොමිසමට. මොකද එතුමිය විදේශ රැකියා ඇමතිවරිය විදිහට ඉන්නකොට අර ශ්‍රමිකයන් සාමාන්‍ය ලක්ෂ 3ක් විතර විදේශ ගත වෙනවා. එතකොට එක් ශ්‍රමිකයෙකුට ඩොලර් 50 ගානේ රක්ෂණය කරන්න ඕන එක ඩොලර් 100 ගානේ රක්ෂණය කරා කියලා අපි දන්නේ මේකේ සැබෑ තත්ත්වය. එතුමියට විරුද්ධව අල්ලස් කොමිසමට පැමිණිලක් කළා. ඉතින් ඇත්තටම මම දකින්නේ එතුමිය විතරක් නෙමෙයි, අපි කවුරුත් ඒ තනතුර හිටියානම් මුලින්ම විමර්ශනයට ගන්න කියන්න ඕනේ ඒ වගේ චෝදනා. එහෙම චෝදනාවක් තියෙනවා, ඒක ඉක්මනින්ම විමර්ශනය කරලා ඒකේ නිදහස් වීම තමයි බොහොම වැදගත් වෙන්නේ. එතකොට රටේ ජනතාවගේ විශ්වාසය පිළිගැනීමක් තියෙනවා. අධිකරණ ඇමතිතුමියටත් චෝදනාවක් එල්ල කළා. එතුමිය බය නැතුව මේක නිර්භය ඉදිරිපත් වෙලා ඒක නිවැරදි කරගත්තා කියලා. ඉතින් එතුමියටත් ඒක සතුටු වෙන්න පුළුවන්. ඒ වගේම මේ රටේ අගමැතිතුමාට අපේ නලින් බණ්ඩාර නියෝජ්‍ය ඇමතිතුමා කව දැන් හැමෝම කතා කරන්නේ දූෂණ වංචා පහුගිය ආණ්ඩු කාලෙත් තිබුණා, ගොඩක් දේවල් තිබුණා. මේ ආණ්ඩු මේ අවුරුදු 3-4 කාලේ මේ මහබැංකු වංචාව ගැන තමයි කතා කරන්නේ කියලා. ඇත්තටම මේ කතා කරන්න ඕන. මොකද යහපාලනය, මූල්‍ය විනය, හොරකම, වංචාව, දූෂණයට විරුද්ධව තමයි මේ ආණ්ඩු බලයට. හැබැයි එහෙම ඇවිල්ලා ආණ්ඩුව කරන ඒ ආණ්ඩු පක්ෂයෙන් අග්‍රමාත්‍යවරයා මේකකට සම්බන්ධ වුණා කිව්වම ඒක ගැන කතා නොකර බෑනේ. අනික මේ මූල්‍ය පාඩුව සේවක අර්ථසාධක අරමුදලට සාමි වෙනත් රාජ්‍ය ආයතනවලට සමාජයට උණු බලපෑම් බරපතල පාඩුව අපිට හැමදාම කතා කරත් කතා කරලා ඒකට සාධාරණ විසඳුමක් මිනිසුන්ට සාධාරණයක් ඒ සිදුවුණු මුදල් වංචාව එක නැවත අය කර ගැනීම ඒකට සම්බන්ධ සියලු දෙනාට දඩුවම් කිරීම එක වැදගත්. මොකද ආවේ මේ හොරු අල්ලන්න, දූෂණ වංචාවට තිත තියන්න, මේ අක්‍රමිකතා ඉවත් කරන්න කියලා. අපි බලාපොරොත්තු වෙන්නේ ඒක. හැබැයි එතනදී විපක්ෂයට චෝදනා කරනවා නම් ඒක නිතරම පාවිච්චි කරලා මේ ආණ්ඩු පහුගිය ආණ්ඩු වැරදි වහ ගන්න හදනවා නම් ඒක සාධාරණ නැහැ. පහුගිය ආණ්ඩු වැරදි වැඩ තියෙනවා නම් අක්‍රමිකතා තියෙනවා නම් ඒක සෙවීම කළ යුතු වෙනවා. ඒක අපි පිළිගන්නවා. ඉතින් ඒ නිසා අපි විශ්වාස කරනවා විශේෂයෙන්ම ආණ්ඩු පක්ෂයේ ඇමති මණ්ඩලයට යම් යම් චෝදනා තියෙනවා නම් 10 දෙනෙකුට චෝදනා එල්ල වුණානේ. රවි කරුණානායක මුදල් ඇමතිතුමාට ඉල්ල අස්සන්න සිද්ධ වුණානේ. බොරුවට නෙමෙයිනේ ඉල්ල අස්සන්න සිද්ධ වුණේ. ඒ මහබැංකු බැඳුම් කර වංචාවට විශේෂයෙන් සම්බන්ධ ඒ ආයතන වලින් අයථා විදිහට ඒ අල්ලස් ලබා ගැනීම එක පැත්තකින්. කෝප් කමිටුවේ මන්ත්‍රීවරු දෙන්නෙක් තමන්ගේ මැතිවරණ ප්‍රචාර කටයුතු වලට අර මෙන්ඩිස් සමාගමේ මුදල් අරගෙන තියෙනවා. දේ අය පිළිගත්තා. ඉතින් ඒ නිසා ඒ අපි දන්නේ දෙන්නයි. තව කොහොම හරි 6 දෙනෙක් ඉන්නවා කියලා කියනවා. ඒ 6 දෙනා ගැන තොරතුරු නැහැ. ඉතින් ඒව සොයන්න ඕනේ. සොයලා ඉවරලා පක්ෂේ මහලේ කම්නේ කවුරු ගැන කිව්වත් ඉතින් ඒ අය ගැනත් චෝදනා තියෙනවා නම් ඒක විමර්ශනය කරන්නට ඕනේ. ඒ අයටත් දඩුවම් දෙන්න ඕනේ. මේක අපේ පක්ෂේද ආණ්ඩු පක්ෂේද කියලා නෙමෙයි. වරද්දක් අක්‍රමිකතාවක් සිද්ධ වුණා නම් ඒකට විමර්ශනය කරලා වරද කරලා තියෙනවා නම් ඒකට දඩුවම් දෙන්න. හැබැයි මේක දේශපාලන න්‍යාය පත්‍රයේ මත විපක්ෂ දඩයම් කිරීමට මේවා යොදා ගන්නවා නම් ඒක අපිට අනුමත කරන්න බෑ. හැබැයි සාධාරණ හේතු මත විපක්ෂයේ හෝ ආණ්ඩු පක්ෂයේ කාට හරි චෝදනා කළා විමර්ශනය කරලා ඔප්පු වුණොත් දඩුවම් කිරීම එක බොහොම වැදගත් ඒක අනාගත පරපුරට ආදර්ශයක් මේ රටට ආදර්ශයක් ලෝකේ අනිත් රටවල් මේ දිහා බලාගෙන ඉන්නවා ඒක ආදර්ශයක් වෙනවා කියලා අපි විශ්වාස කරා වැඩි නෙමෙයි මේ දවස්වල නාඩගමක් යනවනේ රූපවාහිනිය බැලුවම අඩු ගානේ දවස් දෙක තුනකට වතාවක් අපේ තෙවරක් පෙරමු නියෝජ්‍ය ඇමතිතුමයි සරත් පොන්සේකා ඇමතිතුමයි හිටපු ඇමතිතුමයි අතර ලොකු වාදයක් යනවා මම දැක්කාද මේ පත්තරේ තියෙනවා මේ මෞබිම පත්තරේ තිරසාර සංවර්ධන වනජීවි අමාත්‍යංශ සෙස්සිරිපාවේ පළමු වන අදීර ගොඩනැගිල්ලේ පළවෙනි මහලේ පවත්වාගෙන යන විට ඒ සඳහා මාසික කුලිය වුණේ රුපියල් ලක්ෂ 35 හැබැයි ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යංශයේ පිටි ගොඩනැගිල්ලට සරත් පොන්සේකා ඇමතිතුමා ගේ උපදෙස් මත ගෙනහිල්ලා 1 කෝටි 20 ලක්ෂයක මුදලක් ආණ්ඩුවට බලාපානි කරලා තියෙනවා. හැබැයි ඒව තමුන්නාංශලා හොයන්න ඕනේ. ඒ තමුන්නාංශලාගෙම අමාත්‍යවරයෙකුට විරුද්ධව ඒ අමාත්‍යංශ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා චෝදනා කරා. ඉතින් ඒව පිළිබඳව හොයලා එයාට දඩුවම් දුන්නොත් ඔන්න ජනතාව විශ්වාස කරනවා ජනතාව පිළිගන්නවා මේ ආණ්ඩුව නිවැරදි ගමනක් යනවා. ඒ විදිහට අමාත්‍යවරු ගණනාවකට චෝදනා එල්ලලා තියෙනවා. ඉතින් ඔබතුමාලාට මේ වගේ නිදහස් වෙන්න ඕනේ නම් තමන් යුක්තිගරුක සාධාරණ ආණ්ඩු පක්ෂයක් විදිහට සමාජයට යුක්තිය සාධාරණ ඉෂ්ට කරනවා නම් මේ චෝදනා වලින් නිදහස් වෙන්නට ඕන. ඒ චෝදනා වලින් නිදහස් වෙනවා විතරක් නෙමෙයි වැරදි කරන හැමෝටම දඩුවම් දිය යුතුයි. ඒ නිසා අපි ආණ්ඩු පක්ෂයෙන් ඉල්ලීමක් කරන්නේ මේ පිළිබඳ නිවැරදි ප්‍රතිපත්තියක නිවැරදි ස්ථාවරයක ඉඳලා කටයුතු කරන්න ඉසල්ල පටන් ගන්න තමන්ගේම තමන්ගේ ගෙදරින් අගමැතිතුමාට විරුද්ධව තියෙන පරීක්ෂණ ආරම්භ කරන්න ආරම්භ කරලා ඒ වංචාවලට දූෂණවලට රජයට මුදල් විශාල පාඩුවක් කරලා තියෙනවා බිලියන ගණන් පාඩු කරලා තියෙනවා ඉතින් ඒවට විරුද්ධව ඒ චෝදනා විමර්ශනය කරලා ඒකට දඩුවම් දෙන්න ඔන්න සුපිරිසිදු සිදු ආණ්ඩුවක් යහපාලන ආණ්ඩුවක් විදිහට කිරුළු පලන් දන්න පුළුවන් වෙනවා එතකොට ආණ්ඩුවේ පිරිසිදුභාවය පිළිබඳව ජනතාවට අලුතෙන් කියන්න දෙයක් නැහැ විශ්වාස කරනවා අද රටේ සෑම සමාජ තීරුවකම සෑම සමාජ තලයකම මේ අල්ලස දූෂණය හොරකම අක්‍රමිකතාව අද පැතිරලා තියෙනවා අද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට ගියොත් සාමාන්‍ය මිනිස්සෙක් වැලි පර්මිට් එකක් දාගන්න ගියොත් දව ප්‍රවාහනය කිරීම සඳහා ඒ සියල්ලට මේ අදාළ නිලධාරීන්ට පගාව දෙන්න ඕනේ අඩුම තරමේ මන්ත්‍රීවරුන්ගේ විමධ්‍යගත අරමුදලින් වෙන් කරන සංවර්ධන යෝජනාවල ඒ නිලධාරීන්ට මුදල් ගෙවන්න සිද්ධ වෙනවා. එතකොට මේ මුදලින් කළ යුතු ඒ නියමිත වැඩ කොටස කරන්න බැරි වෙනවා. ඉතින් ඒ පිළිබඳ විශේෂ වැඩ පිළිලක් තියෙන්න ඕනේ ආණ්ඩුවට මේ සෑම තලයකමයි හැමෝම නිලධාරී ඉන්නවා. හොඳ වැදගත් නිලධාරී ඉන්නවා. නිවරදිව තමන්ගේ ලබා ගන්න වැටුපට රාජකාරී කරන හොරකම දූෂණයට තිත තියෙන නිලධාරී ඉන්නවා. හැබැයි අර හොරකම් කරන අල්ලස ගන්න පගාව ගන්න නිලධාරීන් ඉන්නවා ඒ නිසා සමස්ත මහජනතාව මේක අමාරු වෙටනවා අර පාසල් වලට ළමයෙක් ඇතුළත් කරගන්නකොට සමාජයට මුදල් දෙන්න වෙනවා සමාජයට මුදල් නොදුන්නත් දෙමව්පියෝම සංවිධානය වෙලා මුදල් එකතු කරනවා පාසලට ඇතුළත් කරගන්නකොට පාසලේ පන්ති කාමරේ සකස් කරගන්න ඩෙස්පුට් සකස් කරගන්න තීන්ත ගන්න විවිධ වැඩසටහන් වලට මුදල් එකතු කරනවා සමහර දෙමව්පියන්ට මේ මුදල ගෙවා ගන්න පුළුවන් කමන්නේ අපිට ඇවිල්ලා කියන මෙන්න මෙහෙමයි කියලා. හැබැයි ඒකට බලධාරීන් බේරිලා තමයි එකතු කරන්නේ. ඒ නිසා අනියම් විදියටත් මේ අල්ලස් ගන්නවා. ලිංගික අල්ලස් ගන්නවා. ශ්‍රමයෙන් අල්ලස් ගන්නවා. මේක අද සමාජය පුරා විමධ්‍යගත වෙලා තියෙන. ඒ නිසා මේවා පිළිබඳව සොයලා බලලා මේ සමාජයට සාධාරණයක් කරන්න. එහෙම සාධාරණයක් කරොත් තමයි ආණ්ඩුවක් විදියට විපක්ෂයක් විදියට අපි සියලු දෙනාට බොහොම සතුටින් මේ පාර්ලිමේන්තු කාලයේදී වැඩ කළා කියලා අපිට සතුටු වෙන්න පුළුවන් කමරද. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ ආණ්ඩුව විශේෂයෙන් තමුන්නාන්සලට බලය තියෙනවා. ඉතින් තමුන්නාන්සලා මේ සාධාරණ සමාජය තමුන්නාන්සලට උදව් කරා සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාර. අඩු ගානේ එනම් 100ට ගන්න. ඒ නිසා සාධාරණ සමාජයක් රටේ ජනතාවට ලබලා දෙන්න කියන එල්ලීම කරමින් නියඩන අපොවිසුති.
ඕමිත්සුති ගරු සිඩ්නි ජයරත්න මන්තුමා ඔබතුමාට විනාඩි 8ක් කාලයක් තියෙනවා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අද විශේෂයෙන්ම අද විවාදයට ගැනෙන්නේ කොමිෂන් සභාවක සාක්කි පදනම් කරගෙන අල්ලස් කොමිසමට නඩු පැවරීම සම්බන්ධය ගෙනෙන යෝජනාව. කොමිසන් සභාවකට ගෙන්නලා ඒ කොමිසන් සභාව විසින් යම් සාක්කි කැඳවේද ඒ සාක්කි මත අල්ලස් කොමිසන් සභාවට පුළුවන් ඒ සාක්කි මත නඩු දැමීම සම්බන්ධයෙන් තමයි විශේෂයෙන්ම අද මේ පාර්ලිමේන්තුවට මේ පනක් කෙටුම්පත ගෙනත් තියෙන්නේ. මේක විශේෂයෙන්ම හොඳයි, අපි සතුටු වෙනවා. විශේෂයෙන් අද මේ රටේ විපක්ෂය ඒ වගේම විශේෂයෙන්ම ජනාධිපතිතුමා මේ හැමෝම අද එක්සත් ජාතික පක්ෂයේ පැත්තට මේ රටේ වංචා දූෂණ ගැන ඇඟිල්ල දික් කරගෙන ඉන්න අවස්ථාවක එක්සත් ජාතික පක්ෂයේ අගමැතිතුමාගේ නායකත්වය යටතේ එක්සත් ජාතික පක්ෂයේ සභානායකතුමෙක්ගේ නායකත්වය යටතේ මෙවන් පනතක් අපිට පාර්ලිමේන්තුවට ගේන්න ලැබීම අපි මේ රට මං හිතනවා ලොකු ගෞරවාදරයට පත් වෙනවා. අපි මේ මෙවැනි පනත විශේෂයෙන්ම මේ පනත ගැන මට මතකයි පසුගිය කාලේ ජනාධිපතිතුමාත් විවිධ අවස්ථාවන්වලදී චෝදනා එල්ල කරා ඇඟිල්ල දික් කරා හිතාමතා අපි මේක ප්‍රමාද කරනවා කියලා එක්සත් ජාතික පක්ෂේ. ඇතර මේ හොඳ දෙයක්. හැබැයි අපි ඉල්ලනවා මේක බොහොම හොඳට මේ මොනතරම් මේ පනත් අපි ගෙනාවත් මේවට කොමිෂන් සභාව ගෙනාවත් අල්ලස් දූෂණ විමර්ශන කොමිෂන් සභාව මේවා ඇතුලෙන් රිංගලා යනවා. ජනාධිපතිතුමා සමහර අවස්ථාවලදී එතුමාගේ විධායක බලතල පාවිච්චි කරලා මේවා නවත්වනවා. ඉතින් ඒවත් නැති වෙන්න ඕන. අපි දැක්කා අපි ජනාධිපතිතුමාත් අත උස්ස ජනාධිපතිතුමාත් ඇවිල්ලා උනන්දු වෙලා උත්සාහ වෙලා අපි පොලිස් කොමිෂන් සභාව ඇති කරා. මේ පොලිස් කොමිෂන් සභාව ඇති කරලා පහුගිය දවස්වල අපි දැක්කා කොමිෂන් සභාවෙන් දීපු ස්ථාන මාරු වගේ ජනාධිපතිතුමාගේ බලය පාවිච්චි කරලා නතර කරා. පොලිස් ස්ථාන මාරු ඒක දැන් නතර කරලා තියෙනවා. ඊළඟට අපි දැක්කා විවස්ථාදායක සභාව විසින් විනිශ්චකාර ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චකාරතුමන්ලා නම් කරලා තිබ්බා විනිශ්චකාරවරුන් 3 දෙනෙක්. ඒ 3 දෙනාටම 5-3 දෙනෙක් ජනාධිපතිතුමා හිතාමතා පැහැර හැරියා. මන් දන්නේ කොමන හේතුවක්ද කියලා. හිතාමතා පැහැර හැරියා. ඊළඟට මේ අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ක්‍රියාත්මක වෙන්නේ මේක ජනාධිපතිතුමාගේ යටතට තියෙන ආයතනයක්. මේක එතකොට ජනාධිපතිතුමා යටතට තියෙන ආයතනයක්. හැබැයි මෙහි ක්‍රියාකාරීත්වය බොහොම අඩුයි. අඩු වුණා. ඉතින් මේකේ වගකීම මේ පැත්තට එක්සත් ජාතික පක්ෂේ රැඟිල්ල දික් කරනවා නම් ජනාධිපතිතුමා යටතේ පැවතිච්ච මේ ආයතනයේ මේ වගකීම විශේෂයෙන්ම විධායක හැටියට ජනාධිපතිතුමා දරන්න ඕන. එකක්. ඒ වගේම මම විශේෂයෙන්ම සඳහන් කරනවා ගරු මුලාසනාරූඪ සභාපතිතුමනි මෙතෙන්දී අපි පහුගිය කාලේ අපි දැක්ක අල්ලස් දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ හිටපු සභාපතිතුමිය ඒ සභාපතිතුමිය බොහොම ශ්‍රේෂ්ඨ ක්‍රියාවන් රාශියක් කරා. ඒ සභාපතිතුමිය ඇවිල්ලා මේ කටයුත්ත කරගෙන යනකොට අපි පහුගිය දවස්වල මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ඇයි ගෙදර යන්න උනේ? මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඇතුළු ඒ රාජපක්ෂවරුන්ට තිබිච්චි කළු පැල්ලම තමයි මේ රටේ වංචා දූෂණ කියන ඒවා. අදත් මං හිතන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා උසාවි ගියා. එතකොට මේ වංචා දූෂණ වැඩි හරියකට අපේ මේ ආණ්ඩුව 2015 පත් වෙලා උසාවි ගියේ අල්ලස් දූෂණ විමර්ශන කොමිෂන් සභාවට කැඳවන්න උනේ රාජපක්ෂ යුගයේ හිටපු අය. අපිට මතකයි ඒ කාලේ ජනාධිපතිතුමා මූලාසනය ගත්තේ රැස්වීමක ගිහිල්ලා කවුරු හරි කියලා තිබුණා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි විතරයි මේකට ගෙන්නන්නේ අනික් අය ගෙන්නන්නේ නැහැ කියලා. මේකට තමයි අල්ලස් දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිතුමියට ජනාධිපතිතුමා ප්‍රසිද්ධියම මට මතකයි චෝදනාවක් එල්ල කරලා එතුමිය ඉල්ලලා අස්සුණා. එතකොට ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි කැඳෙව්වේ අවුරුදු ගණනාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ පාලනය තිබුණේ මහින්ද රාජපක්ෂ පාලනය තිබුණේ ඒ පාලනේ යටතේ අවණ්ඩුවක් අවසන් වෙනකොට පාලනයක් අවසන් වෙනකොට ඒ එන කොමිසන් සභාවට වැඩි වශයෙන් එයා ආවේ. ඒ අයට ඇඟිල්ල දික්ුණේ. එතුමාගේ වංචා දූෂණ තිබිච්ච නිසා තමයි එතුමාට ගෙදර යන්නුනේ 2015 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට. එහෙමනම් අපි විශේෂයෙන්ම අපි සතුටු වෙනවා අපේ රජයක් යටතේ. දැන් අද මේ රටේ මාධ්‍ය තියෙනවා. හුඟක් මාධ්‍ය තියෙනවා සමහර වෙලාවට මේ මාධ්‍යට මේව පේන්නේ නැහැ. මේ මාධ්‍ය අද මේ පනත අපි සම්මත කරා හෙට බලමු මේ පනත ගැන මොනවද මාධ්‍යෙන් කියන්නේ කියලා සමහර මාධ්‍ය. අද නිවුස් වලට මේක ගැන නෙවෙයි කියන්නේ. කොහේ හරි මේකේ අඩුවක්. කොහේ හරි මේකේ වෙන තනක් මේ පාර්ලිමේන්තුවේ දින වෙන දෙයක් තමයි අද සමහර මාධ්‍ය වල පෙන්වන්නේ. මේකට ඇගීමක් කරන්න මේක සියලු දෙනාම අපි ඉදිරිපත් වෙලා මේ පාර්ලිමේන්තුවට මේ පනත ඉදිරිපත් කිරීම ගැන ඇගීමක් කරන්න. නමුත් මේ මාධ්‍යෙන් අද ඒක වෙන්නේ නැහැ. ඒ මාධ්‍යත් අර ඒ මාධ්‍යටත් ඕන අර පරණ අයටම කඩේ යන්න. ඒකයි අපේ අගමැතිතුමා කිව්වේ කළු මාධ්‍ය කියලා. එතුමා කියපු කතාව ඇත්ත. මාධ්‍ය මීට වැඩිය සදාචාර සම්පන්න වෙන්න ඕන. එහෙම නැහැ. ඒක නිසා මුලසන අරුඩ ගරු සභාපතිතුමනි අපි පහුගිය කාලේ විශේෂයෙන්ම දැක්කා මේ අල්ලස් දූෂණ විමර්ශන කොමිෂන් සභාවට තිබිච්චේවට චෝදනා එල්ල කරලා දැන් හිටපු අපේ ලසන්ත
කරුමන්තුමා අවසාන විනාඩිය
ලසන්ත වික්‍රමතුංග
අවසාන විනාඩිය
ඒ මාධ්‍යවේදියා එතුමා අල්ලස් දූෂණ විමර්ශනය ගැන විශේෂයෙන් ලිව්වා මොකද උනේ එතුමා විශේෂයෙන් ලියලා ඒ එතුමාට වැඩි කාලයක් ජීවත් වෙන්න ලැබුණේ නැහැ එතුමා හිටපු ගමන් මහපාරේ යනකොට එතුමාට එතුමා ඝාතනය කරනවා ඒ ගැන පහුගිය කාලේ ඒ ගැන විමර්ශනය කරපු පොලිස් නිලධාරී අපි දැක්කේ පොලිස් නිලධාරියාට මාරුවක් දුන්නා ස්ථාන මාරුවක් දුන්නා ඒ පරීක්ෂණ කටයුතු ගෙනියන්නේ නැහැ ඉස්සරහට එතකොට මේ වගේ දේවල් වලට ඇඟිලි ගහන්න හොඳ නැහැ මේ රටේ කිසිම කෙනෙක් ඉතින් මං කියනවා ස්වාධීන වෙන්න ඕන දැන් අද අපිට ඕන නම් තිබුණා අද අපි මේ පනත ඉදිරිපත් කරේ නැත්නම් අපි වහම පිරිසුදු නිසා දැන් අද අර පැත්තේ එහා පැත්තේ විපක්ෂ මන්ත්‍රීතුමාලා ඇඟිල්ල දික් කරා විවිධ විදියට අපේ අගමැතිතුමා අපේ රජයේ දිහාට හැබැයි අපිට මතකයි විශේෂයෙන්ම ජනාධිපතිතුමා පහුගිය මේ අවසානයේ මේ ළඟකදී කිව්වා නිල්ලලා යෝජනා ක්‍රමයට 2012 අවුරුද්දේ රුපියල් කෝටි 100ක් 2012 අවුරුද්දේ අරන් තියන නිල්ලලා යෝජනාව ක්‍රියාත්මක කරන්න හිටපු වාරි මාර්ග ඇමතිතුමා රුපියල් කෝටි 100 පස් පිඩල්ලක්වත් තනකොළ පිඩල්ලක්වත් කපලත් නැහැ හිටවලත් නැහැ කියලා එතුමා කියලා කිව්වා ජනාධිපති වර්ණයට දවස් දෙකකට ඉස්සරලා රුපියල් කෝටි 320ක් ඔක්කොම රුපියල් කෝටි 420ක් අරන් තිනවා එයි සතේකටවත් කරපු දෙයක් නැහැ එතකොට මේ මුදල් මේ චෙක් අරන් තිනා මොකද්ද උනේ ඒ වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ සම්බන්ධ වෙච්ච නිලධාරියා අදත් අතුරුදහන් අයිවන් සිල්වා කියලා වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ වාරි මාර්ග අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයා ලේකම්වරයා විතරක් නෙමෙයි මේක කරේ මේකට හිටපු ඒ කාලේ හිටපු අය සම්බන්ධයි හැබැයි මේ ගැන මොනවත් නැහැ ජනාධිපතිතුමාට අර රාජපක්ෂ පැත්තේ අය කබරේ වගේ පේනකොට ඒක හොඳයි හැබැයි දැන් මේගොල්ලෝ පේන්නේ තලගොයි වගේ දැන්. එතකොට මේවා හොඳ නැහැ. ඉතින් ඒක නිසා මම කියන්නේ මූලාසන අරුඩ ගරු සභාපතිතුමනි මේ රටේ විධායක අදත් මේ වගේ දේවල් වලට බලපෑම් කරනවා. ඒක නිසා මේ අර පොලිස් කොමිෂන් සභාවට බලපෑම් කරන්නේ නැතුව වගේ සාධාරණ විදියට සියලුම දේවල් දැන් අපි දැක්ක කොමිෂන් සභා වාර්තාව පහුගිය දවස්වල
ගිහිල්ලා
ඒ කොමිෂන් සභාවට කැඳවලා තිබුණා බණ්ඩාරනායක සම්බන්ධ ශාලාවේ ක්‍රියාත්මක වුණේ පහුගිය රජයේ තිබිච්චි වංචා දූෂණ ගණනාවක් ITN එකෙන් වංචා කරපුවා CTB එකේ බස් අරන් වංචා කරපුවා ලංකාව පුරා මාර්ග වලින් වංචා කරපු චෝදනා ගණනාවක් විශාල පොතක් හැබැයි මේ වංචා දූෂණ එහෙම්මම යට ගියා ඒ නිසා මේවා යටපත් නොකර අපි සම්පූර්ණ සහය දෙනවා මොකද මම සතුටු වෙනවා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට අපේ රජයක් යටතේ මෙවැනි පනතක් ගෙනල්ලා මේ පාර්ලිමේන්තුවේ සම්මත කරන්න ලැබීගෙන එහෙමනම් ඔබතුමා අවස්ථාව දීම ගැන ස්තුති සභාපතිතුමනි ඔබතුමාට
කොහොමද ස්තුති ගරු මන්දුලාල් බණ්ඩාරිගොඩ මන්ත්‍රීතුමනි ඔබතුමාට විනාඩි 8ක් කාලයක් තියෙනවා
මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි පරීක්ෂණ කොමිෂන් සභා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පැවැත්වෙන වෙලාවේ කරුණු කීපයක් එකතු කරන්න ලැබුණ අවස්ථාව ගැන ස්තුතිවන්ත වෙනවා. මේ සභාවේ කතා කරපු පාර්ශ්වයේම මන්ත්‍රීවරු කරුණු රාශියක් මේ සංශෝධන කෙටුම්පතේ වැදගත්කම ගැන එවාගෙම ඊට පරිබාහිරව වෙනත් කාරණා ගැන ඉදිරිපත් කරා. මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, අපි දැක්කා විශේෂයෙන් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා, එවාගෙම ජනාධිපති කොමිසම්, මේ ආදී විදියට විවිධ කොමිෂන් සභා අපේ රටේ පත් වෙනවා. අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාවක් තියෙනවා වර්තමාන ජනාධිපතිතුමාට ඉදිරිපත් වෙච්ච. මේ වාර්තාවේ චෝදනා රාශියක් තියෙනවා. අපේ අද පාර්ලිමේන්තුවේ විපක්ෂයේ නායකතුමා ඇතුළු බොහෝ දේශපාලනඥයන්ට නමින් ඉදිරිපත් වෙච්ච චෝදනා තියෙනවා. හැබැයි මේවට අදාළ ක්‍රියාමාර්ග තවම අරගෙන නැහැ. මේවා යටපත් කරගෙන සමහර වෙලාවට මීට පෙර මෙතන මේ සභාවේ ප්‍රකාශ වුණා වගේ දේශපාලන කාරණා මත පහර ගහන්න සමහර පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවල් පාවිච්චි කරන්න උත්සාහ කරනවා හැර තමන්ගේ දේශපාලන පරමාර්ථය ඉටු කරගන්න පහර ගහන්න උත්සාහ කරනවා හැරෙන්න මේව සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග අරගෙන තියෙන්නේ, චූදිතයන්ට දඬුවම් ලැබිලා තියෙන්නේ බොහොම අඩුවෙන්. මම මේ විවාදය ආරම්භයේදී මැහුවා අපේ මේ සභාවේ ප්‍රකාශ වුණා අපේ අගමැතිතුමාට එරෙහිව යම් යම් කාරණා. අපි එක දෙයක් ගැන කියන්න ඕනේ ගරු මන්ත්‍රීතුමනි. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට එල්ල වෙච්ච හැම චෝදනාවකදීම එතුමා නිර්භයව ඒ කොමිෂන් සභාවක් ඒවා, එහෙම නැත්නම් අධිකරණයක් ඒවා, ඒ ඕන තැනකට ගිහිල්ලා ඒවට අවශ්‍ය කරන සාක්ෂි දීලා තියෙනවා. තමන්ගේ පැත්තෙන් කියන්න ඕන කරුණු කියලා තියෙනවා. සමහරලාට පෑ ගණන් ප්‍රශ්න කරද්දී එතුමා ඉතාම බරපතල විදියට අපහසුතාවයට පත් කරන්න ක්‍රියා කරද්දී එතුමා ගිහිල්ලා ඒ සෑම අවස්ථාවකදීම අධිකරණයට තමන්ගේ පැත්තෙන් ඉදිරිපත් වෙලා කරුණු ප්‍රකාශ කළා තියෙනවා. නමුත් අපි පහුගිය කාලේ දැක්කා ඇතැම් දේශපාලනඥයෝ මාධ්‍ය ඉස්සරහා වීරයෝ වෙන අය, අපි බය නැහැ කියලා කියන අය, අපි ඕන දෙයකට උත්තර දෙන්නම් කියලා කියන අය, මහා අධිකරණයකට එන්න කියලා කිව්වම අඩුම තරමේ මහේස්ථාත් අධිකරණයකට එන්න කියලා කිව්වම ස්වාමීන් වහන්සේලා වඩම්මල මහපාරේ පිරිත් කියලා පිරිත් නූල් ගැට ගහලා ජනතාව අරගෙන ගිහින් උද්ඝෝෂණ කළා, මහා ලොකු ගෝසාවක් කරනු අපි දැක්කා. ඒකම මේ උදවි අධිකරණයට කැඳවුවාම මොකද්ද කරන ප්‍රකාශය? මේ අය ජනතාව ඉදිරියට ගිහිල්ලා කියනවා අපි වැරදි කරේ නෑ, අපි හොරකම් කරේ නෑ, අපි හොරකම් කළා තියෙන නම් ඕන දඬුවමක් දෙන්න කියලා ප්‍රකාශ කරන ගමන් අනිත් පැත්තෙන් යම් හෝ අධිකරණයකට කැඳවුවාම කියන්නේ ඒක දේශපාලන පරිගැනීමක් ඇටියෙ. මේක ඉතාම නිර්ලජ්ජිත ප්‍රකාශයක්. මේ රටේ සමහර මාධ්‍යත් මෙබඳු ප්‍රකාශවලට ප්‍රමුඛතාවය දෙනවා. සමහර චූදිතයෝ අධ්‍යක් උස්සගෙන ඉන්නේ වීරයෝ වගේ, දූෂිතයෝ සමහර වෙලාවට නඩු තියෙන උදවිය රටේ ජනතාවගේ දේපල හොරාකාපු මිනිස්සු වීරයෝ හැටියට සලකලා ඒ උදවිය මල්මාලා දාලා පිරි අරගෙන ඒ උදවිය බොහෝම ඉහළ කෞරවයකට පත් වෙනවා අපි දැකලා තියෙනවා. මේවා බලාගෙන හිටියම මේ රටේ පාසල් දරුවගේ ඉඳලා මේ රටේ ජනතාව ගන්නේ වැරදි පූර්වාදර්ශයක්. මේ සභාවේ කියවුණා, මට කාරණා කීපයක් ප්‍රකාශ නොකරම් බෑ. අපේ චන්ද්‍රසිරි ගජදීර හිටපු ඇමතිවරය ප්‍රකාශ කළා, අපේ ආණ්ඩුවේ වර්තමාන ආණ්ඩුවේ ඇමතිවරය ප්‍රකාශ කළා එක්සත් ජාතික පාක්ෂිකයන්ට සලකන්න ඕනේ කියලා. ඒක වැරදි පූර්වාදර්ශයක් කියලා. අපි පිළිගන්න මේ රටේ පොදු දේපල පොදු ජනයාගේ බදු මුදලින් නඩත්තු වෙන කවර හෝ ආයතනයක් කවර හෝ ප්‍රතිපාදනයක් රටේ පොදු ජනය වෙනුවෙන්ම විය යුතුයි කියන එක අපි පිළිගන්නවා. හැබැයි පාක්ෂිකයන්ට රැකියාවල් දීම වැරදි කියලා කියපු අපේ ගරු මන්ත්‍රීතුමාට අමතක වුණා. පහුගිය කාලේ දින 51 කොහොමද ක්‍රියා කරේ කියන එක. මේ රැකියාවල් සුළුසුළු තරතුරු නෙමෙයි, මේ රටේ ඇමතිකම් පාවිච්චි කරේ අල්ලස් දීමක් ඇටියට. දැන් එතුමා සඳහන් කරා ඒක අල්ලස් දීමක් කියලා. පාක්ෂිකයන්ට රැකියාව දෙනවා කියන එක අල්ලස් දීමක් කියලා එතුමා සඳහන් කරා. හැබැයි ආණ්ඩුවේ ඇමතිකම් පාවිච්චි කරලා අල්ලස් ඇටියට. අපේ රටේ අපේ ජනාධිපතිවරයා එකවරකදී ප්‍රකාශ කළා මම මේවර පත්කරේ විද්‍යානුකූල කැබිනට් මණ්ඩලයක් කියලා. හැබැයි මේ දින 51 කාලෙදී පත්කරපු ඇමති මණ්ඩලයේ පත්කරේ විද්‍යානුකූලවද? අද එක දවසකට එක ඇමතිවරයෙක් දියුරුම් දෙනවා. ආයෙ හෙට තව ඇමතිවරයෙක් දියුරුම් දෙනවා. සමහර අයට අර කතරගම යනකොට මල් කඩවල ඉන්න සමහර සහෝදර සහෝදරියෝ මල් ගන්න එන්න මල් ගන්න කියලා කතා කරන්න වගේ ඇමතිකම් වලට කතා කරේ. කතා කරලා විවිධ වරප්‍රසාද දෙන්න කතා කරේ, වරදාන දෙන්න කතා කරේ. ඇමතිකම කරන්න පුළුවන් දැනුමක් අවබෝධයක් තියෙන එකද නෙමෙයි බැලුවේ. එක්සත් ජාතික පක්ෂයෙන් එනවනම් ආන් ඒ අයත් එකතු වෙනවනම් ඕනේ කෙනෙකුට ඇමතිකම් දෙන්න සූදානමින් තමයි හිටියේ. ඉතින් එවැනි පක්ෂක වාඩි වෙලා එවැනි කණ්ඩායමකට සහයෝගය දෙන ගමන් එක්සත් ජාතික පාක්ෂිකයන්ට රැකියා දෙන එක අල්ලස් වීමක් කියලා ප්‍රකාශ කරන එක මම හිතන්නේ තමන්ට හොඳ වෙලාවේදී ඒක හොඳ විදියට පාවිච්චි කරන්නත් නරක විදියට නරක විදියට පාවිච්චි කරන්නත් කටයුතු කරපු එක ගැන. ගරු සභාපතිතුමනි, මානසික අල්ලස් ගැන තමයි මමත් කියන්නේ. දැන් පෞගේ දින 51 දෙන්න හැදුවේ මේ රටේ ජනතාවගේ බදු මුදලින් ඇමතිකම් දෙනකොට වරප්‍රසාද දෙනකොට කෝටි ගණන් මුදල් දෙන්න කතා කරද්දි මම කියන්න කැමති මෙබඳු ප්‍රකාශ තමන්ට වාසි වෙනකොට දැන් විපක්ෂයට ගිහිල්ලා වාඩි වුණාම තමයි දැන් අපි කියන්න කැමති මේ රජේ ගරු මූලාසනාරූඪ සභාපතිතුමනි මේ රජේ අපි සතුටු වෙනවා. කිසිම වෙලාවක එක සමෘද්ධිලාභියෙක්ගේ සමෘද්ධි කාඩ්පතක් දේශපාලන හේතු මත මේ අවුස් නොකරපු ආණ්ඩුවක් කිසි කෙනෙක්ගෙන් දේශපාලන හේතු මත දුප්පතෙකුට ලැබෙන්න තියෙන දේ අහිමි නොකරපු ආණ්ඩුවක් අපට පුළුවන්කම ලැබුණේ දේශපාලන සදාචාරය රැකගන්න. අද මේ සම්මත කරන්න යන සංශෝධන පනත් කැටුම් පතේ ඉඳලා මේ පාර්ලිමේන්තුව ඇතුලේ නිදහසෙන් පස්සේ රට ඉල්ලපු පනත් කැටුම් පත් රාශියක් අපි සම්මත කරලා තියෙනවා. තොරතුරු දැනගැනීමේ පනත අපි සම්මත කරලා තියෙනවා. විගණන පනත සම්මත කරලා තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් නිදහස වෙනුවෙන් මේ රටේ ප්‍රවාසියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් අපි සාධනීය පියවර රාශියක් අරගෙන තියෙනවා. මේ උදවිය වාමාංශිකයෝ කියලා කියාගන්න උදවියට මේ නිදහසෙන් පස්සේ ඒකාධිපතිත්වයට ගමන් කරපු පාර වළක්වා ගන්න බැරි වුණා. එයා ඒ වෙනුවට කරේ ඒකාධිපතිත්වයට පාර කප්පු එක. ඒකට උඩගෙඩි දුන්න එක. 17 අහෝසි කළ 18 ගේන අත උස්සපු එක. ශ්‍රියානි බණ්ඩාරනායක වගේ උදවිය දොට්ට දාද්දි ඒකට අත උස්සලා සහාය පළ කරපු එක. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කළා, නිදහස විනාශ කළා, ඒකාධිපති ගමනකට පෞල් වාදයකට පාර කප්පු දේශපාලන කණ්ඩායම උදවිය අද මේ ආරෝපණය කරන එක
නිකම් මේ වාමාංශයේ එක්ක පටලැවෙන්න එපා. ඔබතුමා ඉතිහාසය දන්නේ නැහැ. මේ ශිරාණි බණ්ඩාරනායක ශිරාණි බණ්ඩාරනායක සිද්ධියේදී අපි ඡන්දය පාවිච්චි
ඔබතුමා 18ට දුන්නද නැද්ද? 18ට 18ට දුන්නද නැද්ද? 18 දුන්නා. ඉතින් තවත්
කාලය අවසන් මන්තුමා.
ඔබතුමාගේ වාමාංශික ප්‍රතිපත්තිවල තරම පේන එකෙන් 18 වෙනි සංශෝධනයේ ඡන්ද දුන්නු එකෙන් මේ මහත්වරුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදයේ තරම, නිදහසේ තරම, ස්වාධීනත්වයේ තරම පේනවා. ඒකෙන් තමයි මේ රට ඒකාධිපතිත්වයකට පාර කැපුවේ.
කාලය අවසන් මන්තුමා.
සභාපතිතුමනි සභාපතිතුමනි. එනිසා මම කියන්න කැමති අද මේ ආණ්ඩුවට මොනතරම් විවේචන තිබුණත් යම්තා දුරට රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් ආරක්ෂා කරන්න ක්‍රියා කරන්න හැකිවීම අපට ආඩම්බරයට හේතුවක් කියමින් මගේ කතාව අවසන් කරනවා.
බොමිත්සුදි ගරු මන්තුමා, ඊළඟට ආශු මාරුසිංහ ගරු මන්ත්‍රීතුමාට විනාඩි 8ක කාලයක් තියෙනවා. ඊට ප්‍රථමයෙන්ම මූලාසනයට සිඩ්නි ජයරත්න මන්තුමයි. මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද සාකච්ඡාවට භාජනය වන පරීක්ෂණ කොමිෂන් සභා සංශෝධන පනත් කෙටුම් පත සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීම ලැබීම ගැන ලබා දුන්න ගැන ඔබට ස්තුතිවන්ත වෙනවා. මේ පරීක්ෂණ කොමිෂන් සභා අද විවාදයේදී මම දැක විවිධ මන්ත්‍රීවරු විවිධ අදහස් ප්‍රකාශ කරනවා. අපේ චන්ද්‍රසිරි ගජදීර මැතිතුමා අපේ බන්දුලාල් බණ්ඩාරගිර මැතිතුමත් එක්ක සංවාදය කරන අතරතුර වගේම මම එතුමා කරපු එක තැනක් එතුමාගේ කතාවේදී මම එතුමාට ස්තුතිවන්ත වෙනවා අවංකව මේ ප්‍රකාශ කිරීම ගැන. එකක් තමයි එතුමා කිව්වේ මේ කමිෂන් සභා පැහැදිලිවම අර දේශපාලන ශුද්ධ වූ භාවයෙන් ක්‍රියාත්මක විය යුතුයි කියන එක. ඒක ආරක්ෂා විය යුතුයි. ඒ කටයුත්ත ගැන අපි සියලු දෙනාම මේ රටේ බලාගෙන ඉන්නවා. ඒක අවශ්‍යයි. මේ කමිෂන් සභා අවශ්‍ය වෙන්නේ ස්වාධීනව කටයුතු කිරීම සඳහා. මේ රටේ සියලු දෙනාම බලාපොරොත්තු වන මං ගජිර මහත්මයාගේ සමහර අදහස් වල එකඟ නොවුනත් මේ ඒ කාරණේ වාමාංශික අදහස් තියෙන එතුමාගේ ඒ දේශපාලන සිද්ධ වූ භාවය ගැන කතා කරපු කොටස ඉතාමත් වටිනවා. එතකොට එහෙමනම් දැන් අපිට තියෙනවා මේ ප්‍රශ්නයක් එතුමාව ඉන්න පැත්තෙම මේ ජනාධිපති කොමිෂන් සභාව හරහා පසුගිය කාලේ ආපු වාර්තාවල තියෙන මේ පරීක්ෂණවලදී වැරදිකාරයෝ වුණාට මොකද වෙන්නේ? ඒක තමයි අපිටත් තියෙන විශාලම ප්‍රශ්නේ, බරපතලම ගැටලුව. එතකොට මේ කාරණා ගත්තහම මේ රටේ ජනතාව 62 ලක්ෂයක ජනතාව බලාපොරොත්තුනේ මේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ලැබී අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා වෙලා මේ රටේ ජනතාවට බයක් සැකක් නැතුව ජීවත් වෙන්න අවශ්‍ය වටපිටාව සැදේ කියන එක. ඒ අපි සියලු දෙනාගේම සීනියක් වුණා. ඒ හරහා තමයි 2015 ජනවාරියට විප්ලවයක් කරලා අපි මේ රට වෙනස් කරගත්තේ. ඒ හරහා අපිට අවස්ථාව ලැබුණා අපිට පොලිස් කොමිසම, අල්ලස්සා දූෂණ කොමිෂන් සභාව, අනෙකුත් ආදී කොමිෂන් සභා සියල්ලම පත් කරගෙන අපි ඉදිරියට ගමනක් යන්නේ. අපි දැක්ක පසුගිය කාලේ ජනාධිපති කොමිෂන් සභා කිහිපයක්ම පැවැත්තුවා. වර්තමානයේ ජනාධිපති කොමිෂන් සභා කිහිපයක් පැවැත්වමින් යනවා. එකක් ශ්‍රී ලංකන් ගුවන් සේවය, ඊට කලින් බැඳුම් කර සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් මාස ගණනාවක් සාකච්ඡාවට භාජනය වෙන ලොකු වාර්තාවක් එළි දැක්වුවා. මේක තමයි ස්වාධීනත්වය. මේ කොමිෂන් සභාවට ලබා දීලා තියෙන ස්වාධීනත්වයේ ශුද්ධ වූ අයිතිය. ඒක අපි ආරක්ෂා කරනවා. අපිත් කියන්නේ තරාතිරම නොබලා කවුරු හරි වැරදි කරලා ඉන්නවා නම් පක්ෂේද විපක්ෂේද නොබලා ඒ දඬුවම් ලැබිය යුතුයි. මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ අධිකරණයේ හරහා සහ කොමිෂන් සභාව හරහා බලාපොරොත්තු වෙන්නේ දේ. ඒ දැන් අපිට තියෙන ප්‍රශ්නයක් මේ රටේ මේ මෑතක පටන් ගත්ත අලුත්ම ජනාධිපති කොමිෂන් සභාව, මේ කොමිෂන් සභාව දැම්මේ 2015 සිට 2018 වසර දක්වා වූ මේ ආණ්ඩුවේ කටයුතු සොයන්න කියන කාරණය පෙරදරි කරගෙන ජනාධිපතිවරයා. එතකොට මේ 2015 සිට 2018 දක්වා වූ කාර්යයන් සොයා බලනකොට මේ කාරණා සොයන්න යන ක්‍රමවේදය අර ගජදීර මහත්මයා කිව්වා වගේ ශුද්ධ වූ ක්‍රමවේදයකින් අවංකව සිද්ධ විය යුතුයි. අපිට තියෙන ප්‍රශ්නේ තමයි මේ අවංකකමේ ප්‍රශ්නය පිළිබඳ ගැටලුවක් මතුවලා තියෙනවා මේ මොහොතේ. හේතුව මේ ජනාධිපති කොමිෂන් සභාව පත් කරන්න අර පිටිපස්සේ ඉඳගෙන කටයුතු කරපු කල්ලිය ගැන. මේක මේ දවස්වල මේ අධිකරණ ශ්‍රේෂ්ත්‍රයේ, මේ රටේ මාධ්‍ය ශ්‍රේෂ්ත්‍රයේ ජනතාව කතා කරන ප්‍රධාන මාතෘකාවක් වෙලා තියෙනවා. මේ අලුතෙන් පත් කරලා තියෙන ජනාධිපති කොමිෂන් සභාවේ වැඩ කටයුතු කොහොම වෙයිද? එතකොට මේ අලුතෙන් පත් කරලා තියෙන ජනාධිපති කොමිෂන් සභාව මේ 2015 සිට 2018 දක්වා ප්‍රශ්න ගැන කතා කරන්න, මේ සම්බන්ධයෙන් මේ අදහස් සහ මේ කොමිෂන් සභාව සිදුවිය යුත්තේ කෙසේද යන්න තීරණය කරේ ඔබ අප කවුරුත් දන්නා මේ රටේ හිටිය කුප්‍රකට අග්‍ර විනිශ්චයකාරවරේ. එතුමා හරි මේ ප්‍රසිද්ධයිනේ, මේ නිතර අර
මේ පාර්ලිමේන්තුව කිට්ටුව හවසට හවසට එහෙම ඇවිල්ලා ගියා කියන ප්‍රසිද්ධතාවයකුත් එතුමාට තියෙනවා. එහෙම කතාවක් තියෙනවා මේ රටේ. එතකොට එතුමා ඒ වගේම තමයි මේ මෑත කාලේ අවුරුදු 20ක්වත් උසාවිය පැත්තේ ගියේ නැති මෑත කාලේ විවිධ දේවල්
දරු මන්ත්‍රීතුමාට තව විනාඩි 2ක කාලයක්
දේවල් කරපු සමහර ජනාධිපති නීතිඥයන් හැටියට පත් වෙච්ච අයත් මේ වටේ හිටියා. දැන් මේගොල්ලෝ මේ කණ්ඩායම එකතු වෙලා මට අමතකුණා අර පාර්ලිමේන්තුවේ හවස් යාමේ ඇවිල්ලා ගියා කිව්ව අර කුප්‍රකට අග්‍රවිනිශ්චයකාර තුමත් එක්ක පාර්ලිමේන්තුවේ අර වටරවුම කිට්ටුව ඒ වගේම අර පාර්ලිමේන්තු ග්‍රවුන්ඩ් එක හරියේ ඒ හරියේ හිටපු මේ විනිශ්චයකාර තුමිය නීතිඥතුමිය මේ නීතිඥතුමියත් මේ කල්ලියේ ඉන්නවා. ඒතර මේක මාර කෙලියක්නේ. දැන් මේ පාර්ලිමේන්තුව හවස් යාමේ පාර්ලිමේන්තුවවට ගැසුණ කුප්‍රකට අග්‍රවිනිශ්චයකාරතුමයි එතුමා සමග පැමිණිච්ච නීතිඥතුමියයි මේ කට්ටිය එකතු වෙලා තමයි මේ ජනාධිපති අලුත් ජනාධිපති කමිෂන් සභාවට උපදෙස් දෙන්නේ අලුතෙන් කණ්ඩායම හදන්නේ. එතකොට මේ කණ්ඩායම හදනකොට මේකේ හොඳම කතාව මේකට පත් කරනවා ප්‍රධානිය හැටියට බොහොම මේ අධිකරණ ශේෂ්ත්‍රයේ ප්‍රසිද්ධ පිස්සු පූසායයි චරිතයක්. ඒතකොට මේ පිස්සු පූසා කියන්නේත් හොඳ ඉතිහාසයක් තියෙන ඒ කියන්නේ මේ කුප්‍රකට අග්‍රවිනිශ්චයකාරතුමාගේ දික්කසාද නඩුව වෙනුවෙන් කැප වෙලා මහන්සි වෙලා සියලු දේවල් කරපු සහයෝගයේ දීපු කුප්‍රකට තවත් මේ අධිකරණ ශේෂ්ත්‍රයේ හිටිය නිලධාරී විනිශ්චයකාරවරේ. එතන මෙන්න මේ පිරිස එකතු වෙලා දැන් අලුතෙන් හදන මේ ජනාධිපති කමිෂන් සභා හරහා කරන්න හදන්නේ තෝරාගත් පිරිසකට කාලයක් තිස්සේ මඩ ගහන්න අවශ්‍ය වටපිටාව හදාගන්න. මේක තමයි මේ ප්ලෑන් එක. මේක මේ 2019 වර්ෂය කියන්නේ මැතිවර්ණ වර්ෂයක්නේ. මේ මැතිවර්ණ වර්ෂය ඉලක්ක කරගෙන බලනවා මේ ජනාධිපති කමිෂන් සභාව වරා කීප දෙනෙක් තෝරගෙන මේ 2015 ජනවාරියට මේ විප්ලවය කරන්න මූලිකත්වයේ ගත්ත අමාත්‍ය මණ්ඩලයේ ඉන්න කීප දෙනෙක් තෝරගෙන මේ කොමිෂන් සභාව ටික ඉදිරියට අරගෙන යන්න. ඔන්න ඔතනදී තමයි මතුවෙන්නේ අපේ චන්ද්‍රසිරි ගල්දීර මැතිතුමා මතු කරපු ප්‍රශ්නය. මේ කොමිෂන් සභාව පාරිශුද්ධභාවයකින් තියෙයිද? අපිටත් මේ යන ක්‍රමය ගැන මේක බොහොම ගෞරවයෙන් කියන්නේ අධිකරණ ඇමතුමිය ගැන අපිට දැඩි විශ්වාසයක් තියෙනවා. එතුමිය මේ කිසිම දෙයකට මේ කිසිම දෙයක් සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් අනිත් අපි අතීතයේ දැක්කා වගේ අධිකරණයට ඇඟිලි ගහන කෙනෙක් නෙමෙයි එතුමිය.
බොහොම ස්වාධීනව කාලය අවසන්
වෙගෙන මට විනාඩියක් දෙන්න. මේ බොහොම ස්වාධීනව කටයුතු කරන ඇමතුමිය. ඒ ඇමතුමියත් අපි දන්නවා මේම උපේක්ෂා බංගත්තෙන් බොහොම බලාගෙන ඉන්නවා මේ ජනාධිපති අලුත් කොමිෂන් සභාවේ ඉදිරියේදී වෙන වැඩ ගැන. එතකොට මේ ජනාධිපති කොමිෂන් සභාව තනිකරම අපිට දැන් හිතනවා මේක දේශපාලනීකරණය වෙච්ච මැතිවර්ණ අරමුණු කරගත්ත අර කුප්‍රකට අග්‍රවිනිශ්චයකාරතුමා සහ පාර්ලිමේන්තුවට ගැවසුණ එතුමාගේ හිතවතිය ඇතුළු අරකු අනිත් අවුරුදු 20ක්වත් උසාවි ගියේ නැති ජන අලුතෙන්පත් වෙච්ච ජනාධිපති නීතිකරු මහත්තුරුන්ගේ කල්ලියේ වැඩපිළිවෙලක් යටතේ මේ රටේ අපි පාරිශුද්ධභාවයෙන් පත් කරගත්ත කමිෂන් සභාවලට කැලලක් ඇති වේදෝ කියන සැකේ තියෙනවා. ඒ නිසා අපේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ ගැන අවධානයෙන් සිටිය යුතුයි. මේ රටේ කමිෂන් සභා අවශ්‍ය ස්වාධීන අධිකරණ පද්ධතියක් තුළදී සාධාරණත්වයේ ඉෂ්ට කරන්න මිස ජනාධිපති කැම්පේන් නැත්නම් වෙනත් දේශපාලන ප්‍රචාර සඳහා නෙමෙයි. එහෙම කරනවා නම් මේ කම්ප්ලේන් එනකොට අර සංඛ්‍යාත ගැන අර TRC එකේ තියෙන සංඛ්‍යාත ගැන ප්‍රශ්නය. ඒ වගේම රුසියානු නැව් ගැන ප්‍රශ්න. මේ සියල්ල ගැනත් විනිවිදභාවයකින් සොයා බැලිය යුතු වෙනවා. බොහොම ස්තුතියි.
හොඳයි. ඊළඟට ගරු විජේපාල හෙට්ටි ආරච්චි මන්ත්‍රීතුමා.
ගරු මන්ත්‍රීතුමනි, මයිතම සතුටු වෙනවාද අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමිය හැටියට ගරු තලතා අත්කෝරල මැතිනිය පරීක්ෂණ කොමිසන් සභා පනත සංශෝධනය ගෙන එන අවස්ථාවේදී එම අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයෙක් හැටියට මට වචන ස්වල්පයකින් මේ සභාවේ අවධානය යොමු කරන්නට ලැබීම ගැන මම සතුටු වෙනවා. ගරු මුලාසනේ මන්ත්‍රීතුමිය මන්ත්‍රීතුමනි මා විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕන මේ පරීක්ෂණ කොමිසන් සභාවල ඉතිහාසය ගත්තොත් අපි දන්නවා 1948 කියන ඈත අතීතයට ගිහිල්ලා එදා සැප්තැම්බර් 8 වෙනි දින එම පනත මම හිතන්නේ ගෙනැල්ලා 950 953 955 සහ 2008 යන වර්ෂවල සංශෝධන ගෙනාවා. රජයට එක්කම ජනතාවට බලපාන විශේෂ කරුණු සම්බන්ධයෙන් විශේෂයෙන්ම පරීක්ෂා කරලා බලලා ඉදිරිපත් කරමින් වාර්තා සකස් කිරීම පිළිබඳව මහිතන පරීක්ෂණ කොමිසම් සභා සතු කාර්ය බවට පත් වෙනවා. මේකේ අතිගරු ජනාධිපතිතුමා තමයි මේ කොමිසම පත් කරන්නේ. ඒ කොමිසම පත් කිරීම තුලින් ජනාධිපතිවරයාට හැඟෙන අවස්ථාවක කොමිසම සභාවක් පත් කිරීම වගේම ඔහුට බලය පැවරෙනවා. එක් සමාජිකයෙකුගෙන් හෝ කීප දෙනෙකුගෙන් සමන්විත කොමිසම් සභාවක් හැටියට පත් කරන මෙම කොමිසම අලුතින් සාමිතියකින් පත් කිරීම වගේම සභාවේ සංයුතිය වෙනස් කිරීමටත් ඒ වගේම බලය තියෙනවා. ඒ වගේම පරිසර කොමිසම් සභාවේ සභාපතිවරයාගේ නොවිමසා ඕනනම් ඒ ලේකම්වරයාට උපදෙස් දීමට ජනාධිපතිවරයාට පුළුවන්. ඒ නිසා මේක ඉතාමත් වැදගත්. මේ රටේ කොමිසම් සභා ගණනාවක් පත් වුණා. විශේෂයෙන්ම අපි දන්නවා බරපතල මානව හිමිපම් පිළිබඳ උල්ලංඝනය කිරීම පිළිබඳ කොමිසම 2016 නොවැම්බර් 3 වෙනිදා උදලාගම කොමිසම් සභාව පත් කරා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පිළිබඳ වැට් බදු වංචාව පිළිබඳ කොමිසම් සභාව, පර්ණගම කොමිසම් සභාව, ඒ වගේම මහානාම තිලකරත්න කොමිසම් සභාව අතුරුදහන් වූවන් පිළිබඳ, ඒ වගේම සංහිඳියාව පිළිබඳ කොමිසම් සභාව, උගත් පාඩම් හා සංහිඳියාව පිළිබඳ මේ විදිහට මේ කොමිසම් සභාව අතරේ ගරු මහාචාර්ය ආසු මාර්සිංහ මැතිතුමා ප්‍රකාශ කළා වගේ 2015 ජනවාරි 8 වෙනිදා ඉඳලා 2018 ඔක්තෝබර් 26 වෙනිදා දක්වත් අලුත් කොමිසම් සභාවක් පත් කරලා තිනවා අතිගරු ජනාධිපතිතුමා. මට මගේ ප්‍රශ්නය වෙන්නේ මුලාසනේ මන්ත්‍රීතුමනි මේ කොමිසම් සභාවල වාර්තාව ඕනනම් ජනාධිපතිවරයාට ප්‍රකාශයට පත් කරන්න පුළුවන්. ඕනනම් කොලාඩුවෙන් ප්‍රකාශයට පත් කරන්නත් පුළුවන්. ඕනනම් විශේෂයෙන්ම මේක සියල්ල මම හිතනවා මේ කොමිසම් සභාව හෙළි කරලා ඉවරලා ඒ අනුව අවශ්‍ය ශක්තිය අල්ලස්සෝ දූෂණ කොමිසම් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට මේ පිළිබඳ නඩු පවරන අවශ්‍ය කටයුතු කරන්න අද මේ පනතෙන් බලය පැවරනවා. අපි මෙතෙක් බොහෝ කොමිසම් සභා තිබුණා. අපි අහනවා බටලන්ද කොමිසමක් ගැන. හැබැයි අපේ අග්‍රාමාත්‍යතුමා රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒ කොමිසමට ඉතාමත් පැහැදිලිව මුහුණ දීලා එතුමා මහිතනයක නිදොස් වෙලා තියෙනවා. අද කාටවත් කියන්න බෑ. අවුරුදු 20 ගානක් පොදු පෙරමුණේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආණ්ඩු තිබුණා. මේ අවුරුදු 20 ගානේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඇඟිල්ල දික් කරන්න පුළුවන් කමක් තිබුණේ නෑ. එනිසා මට බරපතල ප්‍රශ්නයක් වෙනෝ මහාචාර්ය ආසු මාර්සිංහ මැතිතුමා ප්‍රකාශ කළ වගේ මේ මැතිවරණ වර්ෂය තුළ එක් එක්කෙනාට ඇඟිල්ල දික් කරන්න චෝදනා ඉදිරිපත් කළා. ඒක මැතිවරණයට තුරුම්බුවක් හැටියට අරගෙන මම හිතනවා ජනාධිපතිතුමාත් හොඳ තුරුම්බු ඉදිරිපත් කරන කෙනෙක්. එනිසා තුරුම්බුවක් හැටියට අරගෙන යම් යම් ඉතාමත්ම අකාරුණික තත්වයට පත් කරන්න කොහොමටවත් අපි පාර්ලිමේන්තුව තුලින් ඉඩ දෙන්නේ නැහැ. එතුමාට බලය තියෙනවා. දුවර ශක්තිය තියෙන බලය පාවිච්චි කරලා වෙච්ච දේවල් අපි දන්නවා පහුගිය කාලය තුල. ඒවෙන් අමාරු වැටිච්ච ආකාරය අපි දන්නවා. ඒ නිසා අපි පැහැදිලිව මේ රටේ ජනතාවටත් කියනවා මේ පිළිබඳ අවධියෙන් ඉන්න කියලා. මොකද අපි දන්නවා
සමහර කොමිසම් විනාඩි 2ක
කාලයක් ක්‍රියාත්මක වෙනකොට පහුගිය කාලේ උදාහරණයක් ඇටින මම කියන්නට ඕන අල්ලස්සෝ දූෂණ කොමිසම් සභාවේ අධ්‍යක්ෂක ජෙනරාල්වරිය. ඒ වගේම දිල්රුක්ෂ වික්‍රමසිංහ මැතිණිය කොහොමද අයින් කර එක දවසේ අපි ඉතාමත් කනගාටු වුණා. අපි පැහැදිලිව කිව්වේදා මේ කත්වේ ඉතාමත් හොඳ නැහැ මේ රටේ කියලා. නමුත් මේ අධිකරණ පද්ධතිය අපි පසුගිය කාලය තුල ගරු ඇමතුමියගේ නායකත්වයෙන් එතුමිය පත් වුණාට පස්සේ අපි ඉතාමත් ස්වාධීනව කටයුතු කළා තියෙනවා. බය නැතුව ත්‍රිපුද්ගලා පහාධිකරණ තුන අපි ස්ථාපිත කළා, දෙකක් ගැසට් කළා, අපි පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා. අවශ්‍ය පහසුකම් ටික දීලා තියෙනවා. විනිශ්චයකාරවරුන් පත් කළා තියෙනවා. ඒකට අවශ්‍ය රියදුරාගේ ඉඳලා, ඒකට අවශ්‍ය යතුරු ලේකකගේ ඉඳලා, ඒකට අවශ්‍ය කාර්ය මණ්ඩලේ පවා අපි දීලා තියෙනවා. ඒ අපි හැම දෙයක්ම කරේ මේක ඉතාමත් ඉක්මනින් කඩිමන් කළා උලාසනේ මන්ත්‍රීතුමනි කටයුතු කරන්න. සබ් බයක්සයක් නැහැ. අපි ආණ්ඩුවේ විනිවිදභාවයක් තියෙනවා. අපි පැහැදිලිව කියලා තියෙනවා ඕනනම් අවශ්‍ය නම් ජනාධිපතිතුමාට පුළුවන් අර බැඳුම් කරේ පිළිබඳ ඕන අධිකරණයට යන්න. අපි කියන්නේ මේව තියතිය මඩේ දාලා හොද හොද ඉන්නේ නැතුව කරුණාකරලා ඉදිරිපත් කරන්න. ඇයි බැරි? හැබැයි ඒ වගේම අපි කියනවා ඇයි 2015 ට ඉස්සෙල්ලා තිබිච්ච කොමිෂන් සභා වාර්තාවල ඒව කිසි දෙයක් පිළිබඳව කටයුතු කරන්න බැරි? ඇයි ඒකට ඉන්නවද ජනාධිපතිතුමත් එකට ගැලවි වෙච්ච හොර නඩයක්? අද ඒ හොර නඩය ආරක්ෂා කරන්න විවිධ උපක්‍රම සොයමින් යන අවස්ථාවක්. ඒ නිසා මම ඊටමත් පැහැදිලිව කියනවා මොනවා කිව්වත් අධිකරණයේ ස්වාධීන වෙලා තිනවා. අධිකරණයේ පිළිබඳ අපිට විශ්වාසයක් තියෙනවා. හැබැයි නීතිපතිවරයා සම්බන්ධයෙන් නොඑක් විවේචනය තියෙනවා. ඒ වගේම නොඑක් විවේචන තියෙනවා ගරු මුලාසනි මන්ත්‍රීතුමනි ස්තුතිවන්ත වෙන ඔබතුමාට අපට තවත් විනාඩි කීපයක් ලබා දීම ගැන මම කියන්නට ඕන. නීතිපතිවරයා සම්බන්ධයෙන් විවේචනය තියෙනවා. පෞගිය දවස්වල අපි දැක්කා ජනාධිපතිතුමාගේ රජේ පහිතනවා නීති උපදෙස් දෙන්න හැටියට යම් යම් කටයුතු වල සිද්ධ කරන් තිබුණා. හැබැයි මේ ප්‍රශ්නය පිළිබඳව ගරු අධිකරණ තුමියත් සමග අපි නිරන්තරයෙන් සාකච්ඡා වෙනවා. මේ සියලු දේ අපිට චෝදනා කරා. මේ හොරු ඇල්ලුවේ නැහැ, මේ හොරුන්ට නඩු පැවරුවේ නැහැ, මොනවද කරේ කියලා. ඒ නිසා තමයි අපි මං හිතනවා විශේෂයෙන්
දිනපතා ගරු නියෝජ්‍ය කතානායකතුමා මුල්ලස්සන ගන්න.
ඔබතුමා කතා කරන්න.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම විශේෂයෙන්ම මතක් කරන්නට ඕන දිනපතා දවස ගානේ අදන අධිකරණය ස්ථාපිත කරාට පස්සේ ගොඩක් දෙනෙක් බය වුණා. මොකද මේකට නොඑක් මේ දූසිතින් අද ඒකාබද්ධ විපක්ෂීන් අද විරුද්ධ පක්ෂීන් බොහෝ දෙනෙක් මේකට මම හිතනවා අහු වෙලා තියෙනවා. ඒ නිසා හොරපාරෙන් අගමැතිවරයෙක් පත් කළා මේ රටේ යම්කිසි ව්‍යවස්ථා යම්කිසි වෙනසක් ඇති කරන්න කල්පනා කරා. ඒ සියල්ල අධිකරණය තුලින්ම නැවත මම හිතන්නේ යථා තත්ත්වයට පත් කරලා තියෙනවා. ඒ නිසා මේ රටේ අධිකරණය පිළිබඳ විශ්වාසයෙන් ඉදිරියට තබන්න පුළුවන් වැඩපිළිවෙළක් කරනවා. අපි ඒක මොන තරාතිරම තිබුණත් මොන තර්ජන ගර්ජන තිබුණත් අපි ඒ කටයුතු ඉස්සරහට ඉදිරියට අරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි කියනවා නියෝජ්‍ය කතානායකතුමනි, මේ කොමිෂන් සභාපත් කරාට වැඩක් නැහැ. මේ කොමිෂන් සභාපත් කළේ ඒවයින් එළඹෙන කරුණු කාරණා සම්බන්ධයෙන් අධිකරණය නඩු පවරන්නට ඕන. දැන් බලන්න අපි දන්නවා බරපතල අපරාධ පිළිබඳ කොමිෂන් සභාවේ වාර්තාවක් මම හිතන්නේ අපරාධ පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කර පාර්ලිමේන්තු. මම දන්නා අද වෙනකොට ඒකේ තියෙනවා හිටපු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට පවා යම් යම් චෝදනා තිබෙනවා. ප්‍රජායිති අහෝසි කරන්න ඕන කියලා චෝදනා තිබුණා. හැබැයි ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අලුතින් කොමිෂන් සභාව හදන්න කලින් අලුතින් කොමිෂන් සභාපත් කරන්න කලින් මම කියනවා ඒ කොමිෂන් සභාව වලින් කෙරෙන தත්ත්වයේ පූර්වාදාසියක් වෙන්න පරණේවට විරුද්ධව එරෙහිව කටයුතු කරන්න පුළුවන් අධිකරණ ක්‍රියාමාර්ග ශක්තිමත් කරන්න කියලා. මම හිතනවා මේ පනතෙන් ඒක වඩාත් ශක්තිමත් වෙලා ඉදිරියට යන්න පුළුවන් කමක් තිබෙනවා. ඒ විතරක් නෙමෙයි අපට ප්‍රශ්න ගොඩක් තිබෙනවා. මොකද මේ කටයුතු වලදී ඇති ප්‍රමාදයන් පිළිබඳව විශේෂයෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රමාදයන්. අපි ඒවට අවශ්‍ය පහසුකම් ගොඩක් දේවල් තිබිලා තියෙනවා. අල්ලස්සහ දූෂණ කොමිෂන් සභාවට අවශ්‍ය එයාගේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගේ ඉඳලා ඒ අවශ්‍ය ඒ සියලු දෙනාගේ පඩිනඩි වැඩි කරලා තියෙනවා. වරප්‍රසාද වැඩි කරලා තියෙනවා. ඒ සියලු දේවල් තියෙනවා. අඩු ගානේ වාහනේ පවා ලබා දෙන්න අවශ්‍ය පහසුකම් ලබා දීලා තියෙනවා. ගොඩනැගිලි අවශ්‍යතාවයන් පිළිබඳව අපි ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. එහෙනම් මේ නඩු ටික ඉස්සරහට යන්න බැරි කමක් නැහැ. ඒ සඳහා මම හිතනවා විශේෂයෙන් මේ කටයුතු කිරීමේදී පොලිසියේ සහයෝගය අවශ්‍ය වෙනවා. දැන් පොලිස් නීති හා සාමයේ තියෙන අතිගරු ජනාධිපතිතුමා සමග ඔබතුමත් අධිකරණ හා බන්ධනාගාර අමාත්‍යංශය එක්ක අල්ලස්සව දූෂණ කොමිසම සභාව මේ සම්බන්ධයෙන් එකට මම හිතනවා කටයුතු කරන්න පුළුවන් වුණොත් මේ ජඩකම් හොරකම් මේ දූෂණ වංචා සියල්ල අපිට අවසන් කරන්න පුළුවන් අපිට කාලයක් තියෙනවා. ඒ නිසා මම ඉල්ලීමක් කරන සාධාරණ ආයුක්ති සාගත ලෙස එතුම වරයක කිව්වා මට මතකයි මට නීති හා සාමයේ දුන්නොත් එක මාස දෙකක් මේ රටේ සියලු අපරාධ නැති කරනවා කිව්වා මං. සියලු කුඩු ඒ වගේ නොඑක් විදිහේ මත්ද්‍රව්‍ය නතර කරනවා. ඒ නිසා දැන් ඔබතුමාට බාර කරනවා. ඒ බාර කරන එකම අපි සහයෝගය දෙන්න ලෑස්ති ඔබතුමාට මේ කටයුතු වලදී. කිසි ලෙසකින්වත් අපි අපේ පක්ෂේ වෙන්න පුළුවන්, අපේ කණ්ඩායමේ වෙන්න පුළුවන්, අපේ මැති ඇමතිවරුන් වෙන්න පුළුවන්. අපි කිසි ලෙසකින්වත් ආරක්ෂා කරන්න, කිසි ලෙසකින් විනිශ්චයකාරවලට සහ වෙනත් අයට බලපෑම් කරන්න මහිතන අධිකරණ ඇමති හැටියට තලතාතු කෝරළ මැතිණිය ඉතාමත් හොඳ පූර්වාදර්ශයක් දීලා තිනේ වෙනුවෙන් වචනයක් කතා කරන්නේ නැහැ. අපි ඉතාම ස්වාධීනව කටයුතු කරනවා. ඒ නිසා මම ඉල්ලීමක් කරන නියෝජ්‍ය කතානායකතුමනි, අපි මේ කොමිෂන් සභාපත් කරාට වැඩක් නැහැ. මේවයි රටේ ජනතාවට විශ්වාසිනාත්‍යයක් තියෙන්න ඕන. කොමිෂන් සභාවක් පත් කරනකොට hina වෙන බොහෝ දෙනෙක්. ඕක නිකන් මේ පත් කළා විශාල වියදමක් කළා නොඑක් දේවල් කළා අවසානයේ ප්‍රතිඵලයක් නැහැ කියලා. ඒ විශ්වාසනීයත්වයේ නැතිවීම බරපතල ප්‍රශ්නයක්. ඒ නිසා කොමිසම් සභාව පිළිබඳ ඉස්සරහට කටයුතු කරන්න, වංචා දූෂණ පිළිබඳව යම් යම් ජනතාවගේ හදවත් තුළට පැහැදිලිව මේ පිළිබඳව යම්කිසි විශ්වාසයක් ගොඩනගන්න අවශ්‍ය පසුබිම හදන්න ඕන. ඒ නිසා මම විශ්වාස කරන ඒ සඳහා ඔබතුමාගේ විශේෂයෙන්ම නියෝජ්‍ය කතානායකතුමා හැටියට අපි මේ කෙරෙන මේ අනපනත් තුලින් මේ සංශෝධන තුලින් නිකම් මේක පාර්ලිමේන්තුවේ මේ පුස්තකයට යන්න නැත්නම් න්‍යාය පත්‍ර වලට ගිහිල්ලා විවාද තියලා නිකන් මේක අර හමස් පෙට්ටියට දාන තත්ත්වයටපත් විය යුතු නෑ. ඒ සඳහා අපි මේක බලගැන්වීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන්න ඕන. ඒ නිසා මේ පනත් වලින් ක්‍රියාත්මක වෙන යම් යම් දේවල් පිළිබඳව අපි මෙතෙක් කරපු දේවල් වල පසුවිපරමක් කරන්න ඕන. මේ පනත ක්‍රියාත්මක වුණාද, මේ තුලින් මොනවද උනේ, මේ කොමිෂන් සභාවේ වාර්තාවට මොකක්ද උනේ, ඒක කොයි තත්ත්වයන් තුල දැනට තියෙනවද කියන එක පිළිබඳව අපි කටයුතු කරන්න. එහෙම නිසා දවසින් දවස කොමිෂන් සභාපත් කළා විශාල වශයෙන් මුදල් නාස්ති කළා. ඒ තුලින් ඒව නිකන් හමස් පෙට්ටියට යන තත්ත්වයටපත් වෙනවා නම් මම හිතන්නේ අපේ පාර්ලිමේන්තුව තුල තිබෙන විශ්වාසයත් අපට නැති වෙනවා. ඒ නිසා අපි විවාද කරන අවස්ථාවේදී නියෝජ්‍ය කතානායකතුමා හැටියට ඔබතුමාට ගරු කතානායකතුමාගේ ආශිර්වාදයෙන් මේ පිළිබඳ නැවත සමාලෝචනයක් කරන්න, පසුගිය කාල පරිච්ඡේදයන් තුල ඇති වෙච්ච කොමිසම් සභාවලින් මොන ආකාරයෙන් මේවයි ප්‍රගතිය කොහොමද, ඒකේ අසාර්ථක වෙච්ච තැන් මොනවද, ඇයි මේකට හේතු, එහෙමනම් මේක යම්කිසි බලගන්නන්නට අවශ්‍ය පසුබිම මොකද්ද කියන එක යෝජනාගෙන ලේකත් පාර්ලිමේන්තුව තුල සාකච්ඡා කරලා කටයුතු කරන්න පුළුවන්කමක් ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා අපට විශාල වගකීමක් තිබෙන රජයක් හැටියට මේ කෙටි කාලය තුල ඉතාමත් ඉක්මනින් කඩිනමින් මේ අවශ්‍ය කටයුතු කරන්න, නොයෙක් කණපනත් විශාල ප්‍රමාණයක් එනවා එද හෙට අනිද්දාට, ඒවා සම්මත කරන්න. ඒ සම්මත කිරීම විතරක් නෙමෙයි, මං හිතන ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි මේ රජය තමයි, මේ පැවතිච්ච රජය තමයි වැඩිම අනපනත් අධිකරණය පිළිබඳ නීතිය පිළිබඳව වැඩිම අනපනත් ගෙනල්ලිවල සම්මත කළ කටයුතු කරලා තියෙන්නේ. මේවා ගැන හිතුවේවත් නැහැ සමහරු. අද අපට යල්පැන ගිය යම් යම් ප්‍රශ්නවලට විශේෂයෙන්ම උදාහරණයක් තමයි අපි දන්නවා විශේෂයෙන්ම මත්පැන් පිළිබඳව තිබෙන ඒ වගේම සුරාබදු පනත් බලන අවුරුදු ගානක් තිස්සේ අවසානයේ අධිකරණයින්ම තීන්දුවක් දුන්නා සුරාබදු පිළිබඳව. විශේෂයෙන් මේ අනපනත්වල වැරද්ද පොලිසියට නඩු පවරන්න සුරාබදු අධිකාරී සුරාබදු දෙපාර්තමේන්තුවට නඩු පවරන්න බෑ කියලා. ඒ නිසා අපි ලොකු ඈල්ලුවකට ලක් වුණා. ඇයි මෙච්චර කාලයක් තිස්සේ දශක ගානක් තිස්සේ මේව සංශෝධනය කරන්න බෑ, බැරි වුණා. ඒ නිසා අපි අද ලෑස්ති ඒ නීති කෙටුම්පත් හදලිවල හේට අනිද්ද පාර්ලිමේන්තුව දාලා මේව වහාම මම හිතනවා ඒ තිබිච්ච වැරදි අඩුපාඩුකම් සියල්ල අපි නිවැරදි කරන්න අවශ්‍ය කටයුතු කරන මේ කෙරෙහි මේකෙදි නීතිය එක්කම විශේෂයෙන්ම දූෂණ විරෝධී ඒ වගේම ඒ අලංසිකාරක සභාවත් ලොකු පිටිවහලයක් අපට ලැබෙනවා. ඒකටත් අපේ සභාපතිතුමා ඇතුළු හැම දෙනාට ස්තුතිවන්ත වෙමි. මේ කටයුත්තේදී අපි අධිකරණ ඇමතිතුමිය සමග ඉතාමත් ශක්තිමත් පදනමක් ශක්තිමත් වැඩපිළිවෙලක් තරා මේ රටේ නීතිය විනිවිදභාවය ඇතුව කටයුතු කරන්න අවශ්‍ය පසුබිම අපි හදනවයි කියන එක මතක් කරමින් ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මගේ කතාව අවසන් කරන බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි.